සුපුරුදු පරිදි අදිනෙදිත් අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ඉඩකඩක් වෙන් කරන්නට සූදානම් මේ දිනවල ක්‍රිකට් පිටිය තරමක් කාර්යබහුල වී තිබෙනවා. අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය දෙසට. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය නිමාවට පත්වනා නමුත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට නම් එතරම් සුබදායී ආරංචියක් නොවෙයි අපට කියන්නට තියෙනේ සම්බන්ධයෙන්. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන් මද ක්‍රීඩා විශේෂඥයන් කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවටපත් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තොරතුරු.
ඔව් සංජය, ශ්‍රී ලංකාව පරාජිත කරමින් දකුණු අප්‍රිකාව සමත්වනවා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ලකුණු 282 ඉතිහාස ප්‍රහලයේ කරන්නට. ඒ අනුව තරගය තුළ සිය සමාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය මේ වන විටත් 2.2ක් ලෙස සත්කාරක දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරයි තිබෙන්නේ. සුපුරුදු පරිදි ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකා පන්දු යවන්න ඉතාමත් හොඳින් පන්දු යවුවා. නමුත් දකුණු අප්‍රිකාව සමත් වෙන අවසානයේදී ලකුණු 392ක් ලබා ගන්නට ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 110ක් පමණ. මේ කිසිසේත්ම දකුණු අප්‍රිකාව තුළ දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවේ ප්‍රථම ඉනිමේදී. ඒ අනුව දකුණු අප්‍රිකාව තමන්ගේ දෙවන ඉනිමේදී කඩිනම් හතක් වැඩි ලකුණු 224ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 507ක පැවැරිත ඉලක්කයක් ලබා දුන්නා. ජයග්‍රහණය සඳහා කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබා ගන්නට හැකි වූයේ සියලු දෙනා වැඩි ලකුණු 224ක් පමණයි. නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 49ක් ලබා ගත්තා. රංගන හේරත් ලකුණු 35ක් ලබා ගත්තා. කිතිරි පන්දු යැවීමක නිරත වූ රබාදා ලකුණු 55කට කඩු 6ක් බිඳ හෙලීමට සමත් වුණා. තරගයේ පුරාවටම කඩු 10ක් බිඳ හෙලින් ඔහු මෙම තරගයේ වීරයා සම්මානයක් හිමි කරගත්තා. තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු නායක ෆාෆ්ලි ප්ලේසිස් සදහන් කර සිටියා. ඕනෑම රටක නායකයෙකු බලාපොරොත්තු වන ආකාරයේ පන්දු යවන්නේ තමයි රබාදා කියන්නේ. ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඕනෑම ආකාරයේ පන්දු යැවීමක් සිදු කිරීමට ඔහු සමත්කමක් දැක්වීම ඔහුගේ ප්‍රශංසාවට ලක්ුණක් කියන්නට ඕනේ. දකුණු අප්‍රිකාව මේ තරඟාවලිය දක්වන්නේ සුපිරි පීඩකීන් වන ඒබී ලිගිලිය සහ වේග පන්දු යවන පීඩක බේල් ස්ටේන් පවන්නම සිවයි. නමුත් ඔවුන් මේ වන විටත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කර තිබෙනවා. මෙම තරඟයේ ශ්‍රී ලංකාවට සාධනීය ලක්ෂණයක් ලෙස ගත හැකේ වේග පන්දු යවන පීඩක ලහිර කුමාර ප්‍රථම ඉනිමේදී කඩලු 6ක් ඉදිරිවීම පමණයි. නවකයේ ලෙස තවමත් වයස අවුරුදු 19යි. මහනුවර ක්‍රිකට් විද්‍යාලය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි සිටියේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්වන්නට බෑ මේ තරඟාවලිය පුරාවටම. ඒ වගේම සඳහන් කරන්න තෝරේ ලබන වසරේදී මේ කාල සීමාවේදී දකුණු අප්‍රිකාවේදී තරඟ වැඩිවීමට නියමිතව සිටියේ ශ්‍රී ලංකාවයි. ඒ 2014 වර්ෂයේදී ස්ථිර කරගෙන තිබූ කාරණාවක්. නමුත් මේ වන විට හරුන් ලෝගත් දන්වා තිබෙනවා ශ්‍රී ලංකාවට එම තරඟාවලිය පැවැත්වීම ඉතාමත්ම අවිනිශ්චිත බව. දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව එම කාල සීමාවේදී ඉන්දියාව සමගින් පූර්ණ තරඟ සංචාරයකට සහභාගී වීම බව. ශ්‍රී ලංකාවට තරඟ තුනක් ඇතුළේ පූර්ණ තරඟාවලියක් සඳහා තමයි දකුණු අප්‍රිකාවේ එළඹෙන වසරේදී තරඟ වැඩිවීමට නියමිතව සිටියේ. නමුත් මේ වන විට අපට දැනගන්නට ලැබෙන ආකාරයට එම තරඟාවලිය අවිනිශ්චිත වී තිබෙනවා. දකුණු අප්‍රිකාව දන්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාවට වෙනත් ප්‍රකටම වී එම කාල සීමාවේදී තරඟාවලියක් පවත්වන ලෙසට දැනුම් දී ඇති බවයි අපට වාර්තාවන්නේ සංජය.
හොඳයි රංගන, අපි දැන් අවධානය යොමු කරමු පාපන්දු ක්‍රීඩාවට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම පසුගියදා දකුණු ආසියානු පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වුණා. අපි දැනගන්නට කැමති මේ තරඟාවලියේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ තොරතුරු.
මේ තරඟාවලියේ අවසන් ප්‍රතිඵලයේ තීරණ සංජය සත්කාරක ඉන්දියාව සමත් වෙනවා. අඛණ්ඩව සීවන වතාවටත් මේ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගන්නට. මෙවර තරඟාවලියේ පැවැත්මේ හතරවන වතාවටයි ඉන්දියාවේදී තමයි තරඟාවලියේ පැවැත්මේ කණ්ඩායම් හතක් සහභාගී වුණා. අවසන් මහතරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පරාජිත පස් කරමින් ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගන්නට ඉන්දියාව සමත් වෙනවා. ඒ අනුව ඔවුන් අඛණ්ඩව සීවන වතාවටත් මේ දකුණු ආසියානු පාපන්දු කිරුළ රැක ගන්න සමත් වෙනවා. කියන්නේ කොහොමද ශ්‍රී ලංකාවත් මෙම තරඟාවලියට සහභාගී වුණා. කෙසේ වෙතත් ඔවුන් මූලික වශයෙන්ම තරඟාවලිය ඉවත් වුණා. ශ්‍රී ලංකාව තරඟ තුනකට සහභාගී වුණා. එක් ජයග්‍රහණයක් වාර්තා කළා. තරඟ දෙකක් පරාජිත පස් වුණා. මාලදිවයින හමුවේ ගෝල 5-2 ලෙස ශ්‍රී ලංකාව පරාජිත පස් වුණා. කෙසේ වෙතත් ගුසාමය ගෝල දෙකට බිඳුවක් විස පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. නැවතත් මේ කාලය හමුවේ ගෝල එකට බිඳුවක් විස පරාජයට පත් වීම නිසාවෙන් තරගාවලියේ ඉදිරියට යෑමට නැතිනම් අවසන් තුර වටේට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාව මේ තරගාවලි ඉතිහාසයේ පුරාවටම තරග 14කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග පහක් පමණයි ජයග්‍රහණය කර තිබෙන්නේ. ඉතිහාසයේදී අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටේට දක්වා පෙමින්ීමටත් මේ තරගාවලියේදී සමත් වී තිබෙනවා. නමුත් ඔවුන් මෙවර තරගාවලියේ මූලික වටේන්න ඉවත් වී යනවා. සත්කාරක ඉන්දියාවට නැවතත් ශූරතාව හිමි කර දෙමින්.
රංගන, අපි මේ වැඩසටහන තුළින් පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන් කතාබහ කරපු කාරණයක් තමයි මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සංශෝධනය පිළිබඳව. මේ වන විට නැවතත් වාර්තා වනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සංශෝධනය වීම පිළිබඳ තොරතුරු. අපි දැනගන්නට කැමති මේ පිළිබඳව වාර්තා වන අලුත්ම තොරතුරුත් රංගන.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සම්බන්ධ අර්බුදය මේ වන විට වසර 11ක් දක්වා අතීතයට දිග යනවා. නමුත් මෙවර නව ක්‍රීඩා අමාත්‍යවරයා පත් වූ වහාම ඔහු සඳහන් කර සිටියා නව ක්‍රීඩා පනතක් සංශෝධන සහිතව ඉදිරිපත් කර මේ අර්බුදයේ නිමාවට පත් කරන බව. එනම් ඔවුන් නව ක්‍රීඩා පනතක් ඉදිරිපත් කළා. ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් කළා. ඔවුන්ගේ සංශෝධන සහිතව නව ක්‍රීඩා පනත පසුගියදා නීතිපති සේතුම්පත් සභා ඉදිරිපත් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සිට අදෝ එක මෙම නව සංස්කරණය කරන ලද ක්‍රීඩා පනත ලැබීමට නියමිතයි. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දීමෙන් පසුව ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරුව සම්බත කර ගැනීමට නියමිතයි ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා පනත. දැනගන්නට ලැබී තිබෙන ආකාරයට මේ නව ක්‍රීඩා පනත යටතේ සෑම ක්‍රීඩා සංගමයකම නිල වර්ණය මේ මාස 31 වෙනිදාට පෙරයි පැවැත්වීමට නියමිත වන්නේ. මේක පෙර පැවති ක්‍රීඩා පනතට අනුව ඒ මාර්තු මාස 31 වෙනිදාට පෙරයි පැවැත්වීමට නියමිත තිබුණේ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 61ක් තිබෙනවා. ඒ අනුව මේ ක්‍රීඩා සංගම් 61ම එළඹෙන 2017 වසරේ මේ මාස 31 වෙනිදාට පෙර තමන්ගේ නව නිල වර්ණය මේ සංශෝධිත නීති රීතිවලට අනුකූලව පවත්වා අනිලධාරීන් මණ්ඩලයක් පස්කර දකීති වෙනවා. ඒ අවස්ථාවක ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තරයේ සහනමකට ලක්වීමට පවා අවධානමක් තිබුණා. මේ ක්‍රීඩා පනත සංශෝධනයේ ලොබීර හේතුවේ නමුත් මේ වන විට ඒ අවධානමය ශ්‍රී ලංකාවේ නිදී තිබෙනවා. ඒ වගේම සංජය ක්‍රීඩා අමාත්‍යංශය පැත්තේ අපට වාර්තාවල තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ මල්ල ක්‍රීඩා පුහුණුකරුවන් දියුණු කිරීමේ බඩසටහනක් මේ අස්තිර ශ්‍රී ලංකා නමින් හඳුන්වන බඩසටහනක් යටතේ අභියරතුමක් පැවැත්වීමට විවිධ බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයේ මරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ මේ විශේෂ බලපිළිවෙලක් ඔස්ට්‍රේලියානු රජයේ පූර්ණ ආධාර ඇතිව පැවැත්වෙන්නේ. මේ නොවිලේ පැවැත්වෙන වැඩමුළුවක් එය ශ්‍රී ලංකාවේ මරණ ක්‍රීඩාව ජීවි කිරීමේ අරමුණෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ පූර්ණ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක් බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ නිවේදනය කර තිබෙන්නේ.
රංගන, 96 ශ්‍රී ලංකාවට ලෝක කුසලානේ හිමි කර දෙන්නට සමත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකීන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරක් අපිට වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති වැඩිදුර තොරතුරු.
විවිධාකාරයේ සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා අපට දක්නට ලැබෙන පසුගිය කාල වකවානුවේදී. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පැවැත්තිලා ඉන් අනතුරුව පසුගිය වසර අවසානයේදී ඔස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පැවැත්තිලා මෙන්න මේ තරග සංවිධානය කිරීමෙන් පසුව ඔවුන් රැස් කරගත් අරමුදල් මේ වන විට ඔවුන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ සිටින්නා වූ ආචාර ලැබෙන විට මේක පෙර අතීතයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩකින්ගේ සුබ සාධනය දිනයෙන් යොමු කරන්නට විශේෂයෙන්ම වයස අවුරුදු 70කට වැඩි ආධාර අවශ්‍ය වන්නා වූ ක්‍රීඩකින් දිනයෙන් මේ මුදල් යෙදවීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. පළමුවෙන්ම රුපියල් මිලියන 3.6ක ආධාර ඇතිව තමයි මේ වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන්ම රෝෂන් මහනාම, අසංක ගුරුසිංහ, ප්‍රමෝද වික්‍රමසිංහ සහ ග්‍රහම් ලැග්ගෝල්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ භාරකාරත්වය ඇති වී තිබෙන්නේ. ඊට අමතරව 96 ස්වයංසහායක කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම මේ සාමාජිකත්වයේ දරනවා. පසුගිය කාලවකවානයේදී ඔවුන් යම් යම් මට්ටම් වලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ වයස අවුරුදු 70කට වැඩි ක්‍රීඩකයින්ට ආධාර ලබා දීමක් සිදු කළා.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් අවධානය යොමු කරන්නට මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක බිග් බෑෂ් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය දෙසට. මේ වන විට මේ තරගාවලියේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙකක් වන පර්ත් ස්කෝචස් සහ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම ඊයේ දිනේ පර්ත් නුවරදී තරග වැදුනා. මේ තරගෙන් ජයග්‍රහණයක් කරගන්නට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමත් වුණා. මේ වන විට මේ තරගාවලියේ කැපී පෙනෙන පිතිකරුවෙක් කැපිපෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වන්නට සමත් වී තිබෙනවා බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ක්‍රිස් ලින්. ඔහුගේ දායකත්වයේ ඊයේ තරගයේ ජයග්‍රහණයට සුවිශේෂී හේතුවක් බවට පත් වුණා. මේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පර්ත් ස්කෝචස් කණ්ඩායම ලකුණු 173ක් වාර්තා කළා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පන්දු අර 14කුත් පන්දු 4කදී එක් අඩුලක් පමණක් දැවී ලකුණු 174ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා. ක්‍රිස් ලින් නොදැවී ලකුණු 98ක් වාර්තා කළා පන්දු 49කදී 6-5 සමගින් ඔහු මේ ලකුණු ප්‍රමාණය වාර්තා කළේ. මෙවන විට බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ඇති පිතිකරු බවට පත්වන්නේ ක්‍රිස් ලින්. තරගාවලියේ ලකුණු සටහන දෙසට අවධානය යොමු කළහොත් එහෙම බ්‍රිස්බේන් හීට් කණ්ඩායම මෙවන විට බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා. දෙවන ස්ථානයේ පර්ත් ස්කෝචස් කණ්ඩායමට හිමිව තිබෙනවා. සිඩ්නි සික්සස් කණ්ඩායමට හිමිව තිබෙන්නේ තුන්වන ස්ථානය. මෙල්බන් රෙනගේට්ස් කණ්ඩායමට ලකුණු සටහනේ 4 ස්ථානයේ හිමිව තිබෙනවා. දැන් අපි අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නි නුවරදී පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙසට. අද්දිනේදීත් මේ තරගයට යම්කිසි ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වෙන බව අපට සිඩ්නි නුවරින් වාර්තා වෙනවා. මේ තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 538ක් වාර්තා කළා. එහිදී ශතක 3ක් ඔස්ට්‍රේලියානු ඉනිම තුලදී වාර්තා වීම කැපිපෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඉන් අනතුරුව පාකිස්තානු කණ්ඩායම මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ. ඊයේ දින ඉනිමවට පත් වන විට ඔවුන් ලකුණු 271ක් ලබා සිටියා. ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවි. ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිත්ති ඉනිමවට පත් කරන්නට අපි සූදානම්. මෙලබෙන සතියේදීත් හමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්ති සමගින්.